එහෙමනම් අපි දැන් සූදානම් වෙමු මේ ගෙවිලා ගිය සතිය පුරාම ශ්‍රී ලංකාවේ දේශපාලන ශාස්ත්‍රයේ සිදුවුණු උණුසුම්ම කරුණු කුමක්ද කියන තත්ත්වය පිළිබඳව විමසා බලන්න සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුමෙන් සුපුරුදු විදිහට මේ කාර්යාවයට දැන් ශ්‍රී ලංකාවේ සිට සූදානම්ින් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල. මනෝජ් ඔබ ආයුබෝවන් කියලා මේ විශේෂාංගයට පිළිගන්නවා සුපුරුදු ලෙසින්.
ආයුබෝවන් දිලෘක්ෂි.
අද දවස පිළිබඳව කතා බහ කරද්දී විශේෂයෙන් කැපී පෙනෙන කාරණාවක් පිළිබඳව මම මුලින්ම අවධානය යොමු කරන්න කැමැති. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද විශේෂ පක්ෂ නායක රැස්වීමක් ඇඳවලා තියෙනවා. මොකක්ද මේ පක්ෂ නායක රැස්වීමේ අරමුණු? ඇයි මෙවැනි වූ රැස්වීමක් ඇඳවීමට හේතු පාදක වෙලා තියෙන කරුණු? මේ කාරණා සම්බන්ධයෙන් අපි මුලින්ම අවධානයට ලක් කරමු මනෝජ්.
ඔව්, අද දවසේ ජනාධිපතිතුමන් පක්ෂ නායක රැස්වීමක් ඇඳවලා තියෙනවා. ඒකට ප්‍රධාන හේතු තමයි දැන් පෞගේ දිනවල බැඳුම් කර වාර්තාව ඉදිරිපත් කරා පාර්ලිමේන්තුවට. එහිදී කතාවුණු කාරණා අනුව සම්පූර්ණ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු බව කියුණා. නමුත් අපි දන්නවා පසුගිය සිකුරාදා දිනේ විතර කතානායකවරයා ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේ කියවන්නට ලැබුණා. ඒකේ සඳහන් වෙලා තිබුණා අත්‍යවශ්‍ය රහස්‍ය ලේඛන කීපයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ නැහැ කියන එක. ඉතින් කලින් සම්පූර්ණ වාර්තාව ඉදිරිපත් කරා, දැන් පිටු කිහිපයක් අඩුයි, වාර්තාවේ කොටස් කිහිපයක් අඩුයි කියලා කියනවා. එහෙමනම් විශ්වාසය පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා වැනි කාරණා සාකච්ඡා කළා. ජනාධිපති ලේකම්වරයා පාර්ලිමේන්තුවට ගෙන්නලා ඒ පිළිබඳව සාකච්ඡා කරන්න ඕන කියලා පක්ෂ නායකයන් ඉල්ලීමක් කරා. අපි දැක්ක ජනාධිපති ලේකම්වරයා සඳහන් කරලා තිබුණා ඔහු ඊළඟ පක්ෂ නායක රැස්වීමට මම එනවා, ඇවිල්ලා ගැන කතා කරනවා කියලා. ඉතින් මේ ඇතුළු කාරණා පිළිබඳව සාකච්ඡා කරන්න තමයි අද විශේෂ පක්ෂ නායක රැස්වීමක් පළාත් පාලන මැතිවරණය ප්‍රවර්ධන කටයුතු සිද්ධ වෙන අතරතුර කැඳවලා තියෙන්නේ. විශේෂත්වය ඒකාබද්ධ විපක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ මේ පක්ෂ නායක රැස්වීමට සහභාගී නොවන බව තමයි අපිට දැනගන්න ලැබෙන්නේ. අද තමයි මේ රැස්වීම තියෙන්නේ, නමුත් ඔවුන් සහභාගී වෙන එකක් නෑ මේ තියෙන තත්ත්වය අනුව. ඒක තමයි ඒ ගැන අලුත්ම කාරණාව.
හොඳයි, මේ සම්බන්ධව තොරතුරු අපිට පසුව තමයි දැනගන්න වෙන්නේ ශ්‍රී ලංකාවේ වේලාව හා සසඳන කල. ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා අපේ වෙබ් අඩවි, ඒ වගේම SBS සිංහල වැඩසටහනේ Facebook පිටුව පිළිබඳව අවධානයෙන් සිටින්න. ඒ වගේම හෙට අපේ වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් මේ සම්බන්ධව වැඩිදුර තොරතුරු කියන්න අපි සූදානම්. අපි අවධානයට ලක් කරමු මනෝජ් මේ පළාත් පාලන මැතිවරණ ඡන්ද වේදිකාවේ උණුසුම් තත්ත්ව පිළිබඳව. අපිට ප්‍රමුඛයෙන්ම කතා බහ කරන්න තියෙන කාරණා මොනවද මේ වෙනකොට?
ප්‍රධාන වශයෙන් අපි දැක්ක ජනාධිපතිතුමා කැපී පෙනෙන ප්‍රකාශ දෙකක් විශේෂයෙන්ම මේ ගෙවුණු කාල සීමාව සිද්ධ කළා. එකක් තමයි බැඳුම් කර වාර්තාව, ඒත් එක්කම බරපතල වංචා සහ දූෂණ සම්බන්ධව නිකුත් කරපු ඉතිරි වාර්තා 34. මේ දේවල් පිළිබඳව පාර්ලිමේන්තු විවාදය පුළුවන් නම් 10 වෙනිදාට කලින් පළාත් පාලන ඡන්දයට කලින් විවාදයට ගන්න කියලා ප්‍රසිද්ධ දේශපාලන වේදිකාවේ, මැතිවරණ වේදිකාවේදී ජනාධිපතිතුමා ඉල්ලීමක් කරා. ඒකෙන් ඔවුන් අදහස් කරේ මේ වංචා දූෂණ වලට සම්බන්ධ පාර්ශ්වයන් එකතු වෙලා මේක ඡන්දෙට කලින් පාර්ලිමේන්තු විවාදයට ගන්න එක වැළක්වන්නේ නැතුව මේක විවාදයට අරගත්තනම් කවුද දූෂිතයින්, ඔවුන් මොනවද කරේ කියන එක රටට හෙළිවෙයි. පුළුවන් නම් මම අභියෝග කරනවා ඡන්දෙට කලින් මේක පාර්ලිමේන්තු ඇතුළේ විවාදයට ගන්න කියලා ඔහු අභියෝග කරා. ඉතින් ඒ අනුව දැන් ඊට දින සැකසෙමින් පවතිනවා.
දැන් කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවට ඇරියා. එක කොමිෂන් වාර්තාවක් නෙවෙයි, මම ඇරියේ කොමිෂන් සභා වාර්තා දෙකම. මොකද උනේ? දූෂිත ප්‍රභූන්ගේ සන්ධානය සන්ධානගත වුණා. දෙගොල්ලම කිව්වා පාර්ලිමේන්තුවේදී නෑ මේක වාද විවාද කරන්න ඕනේ නෑ, ඡන්දෙන් පස්සේ ගමු, ඡන්දෙන් පස්සේ ගමු. ඇයි? ඡන්දෙට ඉස්සෙල්ලා ගත්තනම් දෙගොල්ලගෙම ඇඳුම් බුරුල්ලනවා. මම අභියෝග කරනවා ඔය මහා වීරයින්ට පෙබරවාරි 10 කලින් පාර්ලිමේන්තුවේ මේ කොමිෂන් සභා වාර්තා දෙකම එක දවසක් හරි විවාද කරන්න පුළුවන් නම්.
දැන් මනෝජ්, ඔය මේ ජනාධිපතිතුමා කරපු අභියෝගයට ප්‍රතිචාර කොහොමද ලැබුණේ අනිකුත් ප්‍රධාන පක්ෂවලින්?
ඒක තමයි මේ දවස්වල දේශපාලන වේදිකා ප්‍රධාන මාතෘකාවට පත් වෙලා තිබුණේ. ඉතින් ඒක මුලින්ම අනුමත කරලා තිබුණා අගමැතිතුමා. අගමැතිතුමා එක්සත් ජාතික පක්ෂ වේදිකාවේදී කියලා තිබුණා ඔව් අපිට පුළුවන් ඡන්දෙට කලින් මේක විවාදයට ගන්න. ඒ හින්දා පෙබරවාරි 8 වෙනිදා මේ විවාදය සඳහා අපි දින නියම කරනවා. කතානායකවරයාට මම ඒ පිළිබඳව දැනුම් දෙනවා. ඒ හින්දා පෙබරවාරි 8 වෙනිදා ඡන්දෙට කලින් අපි මේ ගැන විවාද කරමු කියලා අගමැතිතුමාත් ඒ අභියෝගය බාරගත්තා.
අපිට අංග ගන්න දෙයක් නැහැ, අපිට පාපිස්ස යට දාන්න දෙයක් නැහැ. කට කැපුවත් බලයේ සඳහා මම බොරු කියන්නේ නැහැ, මං කළත් නැහැ, කරන්නෙත් නැහැ. ඒ නිසා මම පාර්ලිමේන්තුව කැඳවලා තියෙන්නේ ඕනේ තරම් 8 වෙනිදා කරන්න, 9 වෙනිදා කරන්න, 10 වෙනිදා කරන්න, 11 වෙනිදා කරන්න, ඕනේ තරම් කරන්න. මට ප්‍රශ්නයක් නැහැ.
ඒත් එක්කම සභානායකතුමත් අපි දැක්ක පහුගිය දවසක සඳහන් කරනවා මේ පාර්ලිමේන්තු විවාදයට දින නියම කරේ මීට කලින් පැවැත්වුණු පක්ෂනායක රැස්වීමකදී ඒ පක්ෂනායක රැස්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරු සහභාගී වෙලා හිටියා. විශේෂයෙන් මහින්ද සමරසිංහ ඇමතුමත් මෙතනට සහභාගී වෙලා හිටියා. ඒ වෙලාවේ ඔවුන් නියඬව ඉඳලා ඇයි දැන් මේ ගැන කතා කරන්නේ? එදා ඔවුත් එකඟ වුණා 2021 කියන දවස්වල පාර්ලිමේන්තු වාදය පවත්වන්න. එහෙම තියෙද්දී ඇයි ජනාධිපතිතුමා ආයේ මේ වගේ අභියෝගයක් කරන්න කියන කාරණේ සභානායකතුමා සඳහන් කළා. මම තනියෙන් නෙමෙයි එක්සත් ජාතික පක්ෂයේ විතරක් නෙමෙයි අපි හැමෝම පක්ෂනායක රැස්වීමේදී එකඟ වෙලා ගත්ත තීරණයක් එකඟ වෙච්ච දිනයක් තමයි මේ 2021 කියන්නේ කියලා සභානායකවරයා සඳහන් කළා.
විවාද දිනය නියම කරුවේ පක්ෂනායක රැස්වීමේදී ඒක මම ගත්ත තීරණයක් නෙමෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරන්නත් මහින්ද සමරසිංහ මැතිතුමා හිටියා. දැන් අනිත් එක එදා ප්‍රශ්න වුණේ අපි තීරණය කෙරුවා බැඳුම් කරේයි බලවත් වංචා සහ විමර්ශන 34 එක දවස විවාද කරන්න. ඒ වාර්තා 34 එක දවසක් අධ්‍යයනය කරන්න බෑ.
කොහොමනත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාත් ආයෙත් ප්‍රතිචාර දක්වලා තිබුණා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාත් කිව්වේ ඔව් ඒකාබද්ධ විපක්ෂේ නියෝජනය කරන දිනේෂ් කුමාරද මන්ත්‍රීතුමාලා ජනසාය මුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාලා කිව්වා මේක කලින් විවාදයට ගමු කියලා. නමුත් ආණ්ඩුව නියෝජනය කරන මැතිඅමතිවරු තමයි මේක හිතාමතා පස්සට දැම්මේ කල් දැම්මේ. නමුත් පෙබරවාරි 8 වෙනිදා මේක විවාදයට ගන්න එක ප්‍රශ්නයක් තියෙනවා. ඒකට හේතුව තමයි මැතිවරණ ප්‍රචාරක කටයුතු 7 වෙනිදා මධ්‍යම රාත්‍රියේ නවසන් කරනවා. 8 වෙනිදා පාර්ලිමේන්තුවේ මේ ගැන විවාද කරාර 10 වෙනිදා වෙනකන් මැතිවරණ නීතිය යටතේ ජනතාවට තොරතුරු දැනගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඡන්දයට කලින් මේ විවාදයට ගත්තට විවාදයේදී කියුනේ මොනවද අදහස් දක්වුවේ මොනවද කියන එක ජනතාවට දැනගන්න වෙන්නේ ඡන්දේ පහු වෙලා. ඒ නිසා හිතාමතා උපායශීලීව තමයි මේකට 8 වෙනිදා දින නියම කරලා තියෙන්නේ. පුළුවන් නම් 7 වෙනිදාට කලින් මේක විවාදයට ගන්න කියලා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමත් අභියෝග කරා. ජනතා විමුක්ති පෙරමුණත් කිව්වේ ඔව් අපිත් කියන්නේ ඡන්දයට කලින් මේක විවාදයට ගන්න කියලා. ආණ්ඩුව තමයි මේක පක්ෂට දැම්මේ. අපි ඡන්දයට කලින් විවාද කරනවා නම් ඕනම දවසක ඕනම මොහොතක ජනතා විමුක්ති පෙරමුණ විදියට සූදානම් කියලා ඔවුන් අභියෝග කරා. ඒ අනුව ආයමත් දිනේ වෙනස් වෙයිද දන්නේ නැහැ. 2021 වෙනුවට ඡන්දයට කලින් 8 වෙනිදා මේ විවාදයට දැනට දින ලැබිලා තියෙන දිරුක්ෂේ.
පාර්ලිමේන්තු විවාදයේ කල් දැම්මේ ආණ්ඩු පක්ෂයයි. අපි නෙවෙයි. ජනතා විමුක්ති පෙරමුණේ අනුර දිසානායකයි දිනේෂ් කුණවර්ධන දැමතුමයි කිව්වා වහාම මේ විවාදය ගන්න කියලා. අර කට්ටිය කිව්වා මල් දාන්න ඕන කියලා. දැන් ඔන්න දාලා තියෙනවා ආපහු. කවදාද 8 වෙනිදාට මේක දානවා කියලා. අපුණාන්සල දන්නවද ඇයි 8 වෙනිදා කැඳවන්නේ කියලා? 7 වෙනිදා ප්‍රචාරක කටයුතු ඉවරයි. 8 වෙනිදා කතා කරාම 10 වෙනිදා වෙනකම්වත් අපුණාන්සල දන්නේ මොනවද උනේ කියලා. අපි කියනවා ඊට ඉස්සෙල්ල දාන්න 7 වෙනිදා විවාද කරන්න 7 වෙනිදා ඉස්සෙල්ල ගන්න. අපි කියන්නේ ඒක.
මේක හාස්‍යජනකම කාරණාව බවට පත්වෙන්නේ මේ මනෝජ්. දැන් කවුරු කවුරු තෙලයට ඇවිල්ලා වේදිකාවල ඔය ආකාරයෙන් අදහස් ප්‍රකාශ කළාට පක්ෂනායක රැස්වීමේදී සද්ද නොකර හිටියා කියන කාරණාව හෙළිදරව් කිරීමක් කරා වරාය සහ නායක කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා. මේ ඔහු එදා සිදුණු ඒ සිදුවීම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර සිටි ආකාරය
ලක්ෂ්මන් කිරියල්ල සභානායකතුමා යෝජනා කරා 20යි 21යි වෙන් කරන්න සූදානම් කියලා විවාදය පවත්වන්න. දැන් මේ අවස්ථාවේදී ඇත්ත වශයෙන්ම විපක්ෂය නියෝජනය කරමින් දිනේෂ් ගුණවර්ධන හිටපු ඇමතුමත් හිටියා. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක හිටියා. ඉතින් ඒ අවස්ථාවේදී ඇත්ත වශයෙන්ම සියලුම දෙනා බාරගත්තා 20යි 21 ඒ දවස් දෙකේ විවාදයට සහභාගී වෙන්න. හැබැයි ඒ අවස්ථාවේදී විපක්ෂය නියෝජනය කරමින් හිටපු නියෝජිතයෝ තරයෙන්ම ඉල්ලා සිටියනවා අපිට 10 වෙනිදායින් ඉස්සෙල්ලා මේ විවාදය පවත්වන්න ඕනේ කියලා කාල වේලාව වෙන් කරන්න සිද්ධ වෙනවා කතානායකතුමාට.
හොඳයි, ඊට පස්සේ මේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය සතියේදී පවත්වන ජනහමුවලදී ශ්‍රී ලංකා ආණ්ඩුවක් හදන්නට තමන් සූදානම් කියන කතාවත් බොහොම තරයේ ප්‍රකාශ කරා. මේ සම්බන්ධවත් ගොඩනැගෙමින් තියෙන කතාබහ පිළිබඳව මම කතාබහ කරන්න කැමතියි. කුමන කරුණක් අරබයාද ජනාධිපතිවරයා මෙවැනි ප්‍රකාශයක් සිදු කළේ?
ඔව්, මම තමයි පක්ෂය කඩන්නේ, මම තමයි පක්ෂය බෙදන්නේ කියන අභියෝගයක් විශේෂයෙන් ඒකාබද්ධ විපක්ෂය එල්ල කරලා තියෙනවා. ඒකට උත්තරේ තමයි මාත් එක්ක මේ අය එකට හිටගත්තේ නෑ කියන අදහස තමයි ඉහරහා මතුවෙන්නේ. ජනාධිපතිතුමා සඳහන් කළේ පහුගිය මහමැතිවරණයෙන් තේරීපත් වුණු එක්සත් ජනතා නිදහස් සංධානය යටතේ තේරීපත් වුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 96 දෙනා තමන් සමග හිටගත්තා නම් තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හදනවා. පුළුවන් නම් හෙට අපේ ගෙදරට ඇවිල්ලා මේ 96 දෙනා එකඟ වෙලා කියන්න අපි සූදානම් ආණ්ඩුව හදන්න එකතු වෙන්න කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට එහෙම කියන්න 96 දෙනා එකට හිටගන්න. ඒ මොනොත් මම හෙට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හදනවා කියලා ජනාධිපතිතුමා වේදිකාවේදී කිව්වා. දැන් මේ සම්බන්ධයෙන් අදහස් පළවෙමින් තියෙනවා. පහුගිය දිනවල ප්‍රසන්න රණතුංග මන්ත්‍රීතුමා මැනියයි කිව්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වෙලා ආවුතින් ජනාධිපතිතුමාට සහයෝගය ලබා දෙනවා කියලා. ඉතින් ඒවත් දැන් මේ දවස්වල ආයමත් මතුවෙමින් පවතිනවා. ඔවුන් කියන්නේ ඔව් එහෙම ඉවත් වෙලා ආවුතින් අපි සූදානම් ජනාධිපතිතුමාට සහයෝගය ලබා දෙන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හදන්න කියලා.
2015 අගෝස්තු මැතිවරණයේදී ජයග්‍රහණය කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සන්ධානයේ මන්ත්‍රීවරු 96 දෙනා මාත් එක්ක හෙට එකට හිට ගන්නවා නම් මම ලෑස්තියි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවක් හදන්න. ඔය කුණු කන්දල අලුත් දේශපාලන කුණු කූඩේ, ඔය වසංගතේ ජීඑල් පිරිස්ගේ කුණු කානුව ඕක දාලා ඉන්න. මං ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවක් හදන්න හෙට ලෑස්තියි. හෙට උදේ එන්න අපේ ගෙදරට 96 එකට හිට ගන්න මාත් එක්ක මං ආණ්ඩුවක් හදලා පෙන්නන්න.
හැබැයි එක්සත් ජාතික පක්ෂයේ මේ සම්බන්ධයෙන් දරන වූ අදහස එළියට ආවා. විදුලි බල සහ පුනර්ජනනීය නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා එක්තරා අවස්ථාවකදී බොහොම ආවේගශීලීව කරපු ප්‍රකාශයකින් ඔහු සඳහන් කළා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැවත වතාවක් ජනාධිපති තරඟයට ඉල්ලනවාද නැද්ද කියන කාරණාව සම්බන්ධයෙන් තාමත් අවිනිශ්චිත තත්වයක සිටිනේ කියන ඒ කාරණාව ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කළාට පස්සේ දැන් මේ කට්ටිය එකතු වෙලා ශ්‍රී ලංකා ආණ්ඩුවක් හදනවා කියන කාරණේත් එක්කම ඔහු සඳහන් කළා ජනාධිපතිවරයාව අපි පත් කරගත්තේ වෙනත් බලාපොරොත්තුවකින්, ඒ ඉටු කිරීම තමයි ජනාධිපතිවරයාගේ කාර්යභාරය කියලා.
අපේ ජනාධිපතිතුමා ප්‍රකාශ කරලා තියෙනවා ඊළඟ සැරේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවද නැද්ද කියලා එතුමා තාම කල්පනා කරලා නැහැ කියලා. ගරු ජනාධිපතිතුමනි, අපි ඔබතුමාව බලයට පත් කළේ විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් කරලා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් මේ රටේ ස්ථාපනය කරනවා කියන පොරොන්දුව පිට ඒකාධිපති තක්කඩි හොර රාජපක්ෂව පරාජයට පත් කළේ නැවත වරක් ඒකාධිපති පාලන ක්‍රමයක් මේ රටේ ස්ථාපනය කිරීමට නෙවෙයි. එහෙම සිහින දකින අයවත් අපි තීරණාත්මකව ප්‍රජාතන්ත්‍රවාදීව පරාජය පත් කරනවා කියන කාරණේ මම කියන්න ඕනේ.
දැන් අපි ඔය කතා බහ කළානේ මේ බැඳුම් කරේ හා සම්බන්ධ වන විවාදය පළාත් පාලන මැතිවරණයට කලින් තැබීමේ වැදගත්කම පිළිබඳව සිදුවුණු කතා බහ සම්බන්ධව. දැන් එතනදී මම මතක් කරන්න කැමතියි ඇත්තටම මේ හිටපු මුදල් අමාත්‍යවරයා රවි කරුණානායක මහතාත් මේ සම්බන්ධව විශේෂ ප්‍රකාශයක් කරන්නට උත්සාහයක් දැරුවා පාර්ලිමේන්තුව තුළදී. නමුත් ඒ ව්‍යර්ථව ගියා. ඉන් අනතුරුව සිදුවුණු සිදුවීම් සමුදාය පිළිබඳවත් අපි කරුණු දැනගන්න කැමතියි මනෝජ්. මොනවද ඇත්තටම රවිගේ මේ උත්සාහය ව්‍යර්ථ වෙලා ගියාට පස්සේ සිදුවුණු සිදුවීම්?
ඔහු ඒ ප්‍රකාශය සමාජවාද්‍ය ඔස්සේ නිරාවරණය කරා. ඔහු උත්සාහ කළේ පාර්ලිමේන්තුවේදී ගැන කතාව කියන්න. බැනුම් කර වාර්තාව රවි කරුණානායක මන්ත්‍රීවරයා ඔබ දන්නවා තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඔහු විශේෂයෙන් ලබා ගත්තා. රුපියල් 5000ක් ගෙවලා තමයි මේ වාර්තාව ඔහු ලබා ගත්තේ. ඒක කියවලා බලලා ඊට අදාළව තමන් නිර්දෝෂී කියලා කියන්න, තමන්ට එල්වන චෝදනා පිළිබඳව යම් අදහස් දැක්වීමක් කරන්න තමයි පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරන්න සූදානම් හිටියේ. නමුත් කතානායකවරයා මේ ප්‍රකාශය කරන්න ඉඩ ලබා දුන්නේ නැහැ. ඒ අවස්ථාවේදී රවි කරුණානායක මන්ත්‍රීතුමත් කතානායකවරයාත් අතර යම් අදහස් හුවමාරු වීමක් සිද්ධ වුණා. ඇයි අපිට මෙහෙම ඉඩ දෙන්නේ නැත්තේ වගේ අදහස් කීපයක්. නමුත් කොහොමත් එක වෙලා කතානායකතුමා ඒ ප්‍රකාශය කරන්න පාර්ලිමේන්තුවට ලබා දුන්නේ නැහැ. ඒ අනුව මං කලින් කිව්වාගේ කොහොම සමාජ මාධ්‍යයට නිකුත් කළා. නීතිඥවරුන්ගේ නිගමන විදියට ඔහු සඳහන් කළා වාර්තාව සම්බන්ධයෙන්. ඔහුගේ නීතිඥවරුන් සඳහන් කළා පර්පචුවල් ට්‍රෙෂරිස් හෝ වෙනත් අයෙකුට දැනුම් කර මිලදී ගන්න විකිණීම මගින් ලාභ ලබන්න සම්බන්ධයෙන් තමන්ගේ කිසිදු සම්බන්ධතාවයක් නැහැ කියලා බැනුම් කර කොමිසම තහවුරු කරලා තියෙනවා කියලා නීතිඥවරුන් තමන්ට පැහැදිලි කරලා දුන්නා කියලා රවි කරුණානායක හිටපු අමාත්‍යවරයා ගැන සඳහනක් කරමින් කිව්වා. ඒත් එක්කම මහබැංකුව බැනුම් කර විකිණීම හරි ප්‍රාථමික වෙළඳුන් විසින් බැනුම් කර මිලදී ගැනීමේ කියන කාරණාවලදී කිසිදු ආකාරයක නීති විරෝධී හරි නුසුදුසු ක්‍රියාවක හරි තමන් නිරත වෙලා නැහැ, වරදකරුවකු වෙලා නැහැ, ඒ සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් බැනුම් කර කොමිසම වාර්තා කරලා නැහැ කියලා නීතිඥවරුන් උපුටා දක්වමින් රවි කරුණානායක මන්ත්‍රීවරයා සඳහන් කළා. ඒත් එක්කම තමන්ට එරෙහිව නඩු පවරන්න කියලා මේ වාර්තාවේ සඳහන් වෙලා නැහැ කියලා කිව්වා. ඒත් එක්කම මේ සම්බන්ධව තමන් ළඟ තියෙන රිසිට් තමන් පෙන්නන්න උත්සාහ කළා. නමුත් මේ ජනාධිපති කොමිසමේදී ඒ රිසිට් පෙන්වුවට බැලුවේ නැහැ. ඇයි එහෙම බැලුවේ නැත්තේ කියලා ඔහු ආයමත් ප්‍රශ්න කරමින් සිටියා. ඒත් එක්කම තමන් අත්අඩංගුවට ගන්න කුමන්ත්‍රණයක් තියෙනවා මේක හරහා. ඒත් එක්කම හිතාමතා කරුණු විකෘති කිරීමක් කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් අදහස වෙන්නේ ජනාධිපතිවරයා වෙනුවෙන් මේ වාර්තාව හැබෑරු සහිත අදාළ විශේෂ ප්‍රකාශ සකස් කළ පුද්ගලයින් හිතාමතාම සූක්ෂමව මේ සම්බන්ධයෙන් කරුණු විකෘති කිරීමක් සිද්ධ කරලා තියෙනවා කියලා මේ ප්‍රකාශයෙන් රවි කරුණානායක ප්‍රේමතිවරයා සඳහන් කළා. තමන් බොරු කිව්වා කියලා කියනවා. මොනවද තමන් එහෙම කියපු බොරු? තමන් එහෙම බොරු කියලා නෑ කියලා ඒ ප්‍රකාශයෙන් තහවුරු කරලා තියෙනවා. ඒත් එක්කම පහුගිය කාලේ සිද්ධ වෙච්ච බැනුම් කර ගනුදෙනු ගැන තොරතුරු මග ඇරුණේ ඇයි කියලා ඔහු ආයමත් තියෙනවා. ඒත් එක්කම මේ කුමන්ත්‍රණයේ ඉලක්කය තමන් විතරක් නෙවෙයි, තවත් අය ඉලක්ක කරගෙන තමයි මේ කුමන්ත්‍රණය කරන්නේ. ඒත් එක්කම කොමිෂන් වාර්තා රැසක් මීට කලින් නිකුත් වෙලා තියෙනවා. ඒ වෙයි මෙහෙම පුස්කන්නේ කියලා ඔහුගේ වචනෙන් අහලා තිබුණා. ඒ කියන්නේ ඔය බරපතල දූෂණ සම්බන්ධයෙන් සොයා බලපු කොමිසම ඉදිරිපත් කරපු වාර්තා 34 ඒ ගැන කතා කරන්නේ, බැඳුම් කරේ ගැනම විතරයි කතා කරන්නේ. ඇයි ඒ වාර්තා පුස්කන්නේ කියලා ඔහු අහලා තියෙනවා. ඊට පස්සේ අවසාන වශයෙන් ඔහු මේ වාර්තාව නිමාවට පත් කළා තියෙන්නේ, අපි 10 වෙනිදා බලාගමු කියන කාරණයත් එක්ක. ඒකෙන් ඔහු අදහස් කරේ මේවා කියලා පක්ෂය රවට්ටන්නේ, දුවට පාක්ෂිකේ රැවටෙන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ගොඩනගන්න ඔවුන් බලය දෙනවා. ඒක ප්‍රතිඵලය අපිට 10 වෙනිදාට බලා ගන්න පුළුවන් කියලා තමයි ඒ ප්‍රකාශය ඉවර කරලා තිබුණේ.
තවත් අපිට විශේෂිත කාරණා කිහිපයක් පිළිබඳව අවධානය යොමු කරන්න පුළුවන්. මොකද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය සතිය තුළදී ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවැත්වුණු හමුව පිළිබඳව අවධානයට ලක් කරද්දී විශේෂිත කාරණා කිහිපයක් කෙරෙහි ජනාධිපතිවරයා එහිදී පිළිතුරු ලබා දුන්න මාධ්‍ය ආයතන ප්‍රධානීන් වෙත. මොනවද මේ ජනාධිපතිවරයාගෙන් විමසා සිටිය ප්‍රධාන කරුණු සහ ඊට ජනාධිපතිවරයා පිළිතුරු ලබා දුන්න ආකාරය පිළිබඳවත් අපි ඊළඟට දැනගන්න කැමතියි මනෝජ්.
ඔව්, මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවේදී විශේෂ කාරණා කිහිපයක් මාධ්‍ය ඔබට දක්වලා තිබුණා. එකක් තමයි ඊළඟ ජනාධිපතිවරණයටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් වෙනවද කියන කාරණේ මාධ්‍යවේදී ප්‍රශ්නයක් විදිහට ඉදිරිපත් කළා. ඔහු කිව්වේ තාම ඒ ගැන මම තීරණයක් කරලා නැහැ, නමුත් මගේ ජීවිතයේ තියෙනකම් මම සූදානම් දේශපාලනය කරන්න, දේශපාලනයේ නිරත වෙන්න. නමුත් ඊළඟ ජනාධිපතිවරණට ඉදිරිපත් වෙනවද කියන එක තාම තීරණය කරලා නැහැ කියලා ඔහු සඳහන් කළා. ඒත් එක්කම පහුගිය අවුරුදු 3 රාජ්‍ය භාණ්ඩාගාරයට ලැබෙන්න ඕන මුදල් පෞද්ගලික සමාගම් වලට ගිහිලා තියෙනවා කියලා ජනාධිපතිතුමා ටිකක් ආందోళනාත්මක ප්‍රකාශයක් කරා. ඔහු කිව්වේ රජයට සම්බන්ධ වෙලා ඉන්න, ඒත් එක්කම එහෙම හිටපු සමහර අයගේ ඡන්ද ව්‍යාපාර වලට මේ මුදල් ගිහිල්ලා තියෙනවා. අවුරුදු 3 ඇතුලේ මේ මුදල් ඉතා සූක්ෂමව ඒ වෙනුවෙන් පාවිච්චි කරලා තියෙනවා කියලා ඔහු සඳහන් කළා. ඒත් එක්කම රවි කරුණානායක මහත්මයා මහබැංකු බැඳුම් කර කොමිෂන් වාර්තාව සම්බන්ධයෙන් කරන්න තිබුණු ප්‍රකාශ ඔහු ඉදිරිපත් කරා නම් ඒක සියදි විනාශ ගැනීමක් හා සමාන වෙනවා කියලා ඔහු සඳහන් කළා. ඔහු කිව්වේ මේ කාරණා පිළිබඳව මුලින්ම ප්‍රකාශයක් කරන්න යද්දී ඒක අගමැතිතුමා නැවැත්තුවා, දෙවෙනි ප්‍රකාශය කතානායකවරයා නැවැත්තුවා. කොහොම වුණත් මහබැංකු බැඳුම් කර කොමිෂන් වාර්තාවට ඉදිරිපත් වෙච්ච සාක්ෂි ඇතුළත් ලිපිගොනු ලොරි දෙකක් ගබඩා කරලා තියෙනවා කියලා ජනාධිපතිවරයා මේකෙදි සඳහන් කළා. ඒතරින් තමයි කිව්වේ රවි කරුණානායක මන්ත්‍රීවරයා මේ බව මේ ගැන ප්‍රකාශයක් කරා නම් ඒක සියදි විනාශ ගැනීමක් හා සමාන වෙනවා කියලා. පහුගිය අවුරුදු 10 විදේශ ණය ලෙස ලැබුණු ට්‍රිලියන 10ක ණය වලින් වත්කම් විදිහට පෙන්වලා තියෙන්නේ ට්‍රිලියනයක් විතරයි කියලා ජනාධිපතිතුමා කිව්වා. ඉතිරි මුදල් වලට සිද්ධ වෙච්ච දේ පෙන්වන්න ලිපි ලේඛනක් නැහැ කියන ප්‍රකාශය ඔහු මාධ්‍ය ප්‍රධානීන් හමුවේ සඳහන් කළා. අනිත් එක බැනුම් කර වාර්තාව ලැබිලා සති 2කින් යම් ප්‍රකාශයක් කරන්න තමන් සූදානමින් හිටියා. ඒක ඉක්මනට ඉදිරිපත් කරන්න ඕන කියලා එක එක පාර්ශව කරපු ඉල්ලීම් නිසා කල් ඇතුව තමා ප්‍රකාශයක් කරා. ඒක තනියෙන් කරපු එකක් නෙමෙයි, නීති ප්‍රතිපාර්තමේන්තුවේ නීතිඥයින් අල්ලස් කොමිසමේ නිලධාරීන් මේ අයගෙන් අදහස් විමසීමෙන් පස්සේ තමයි මේ ප්‍රකාශය කරේ. තමන්ගේ ජීවිත කාලේ මෙහෙම තව කෙනෙකුගෙන් තව කණ්ඩායමකින් අහලා ප්‍රකාශයක් කරපු පළවෙනි අවස්ථාව මේක තමයි කියලා ඔහු සඳහන් කළා. ඒත් එක්කම බැනුම් කරේ සම්බන්ධයෙන් සිදුවුණු පාඩුව මුදල් අය කරගන්න නඩු පවරන්න සූදානම්, ඒකට අවශ්‍ය ලිපි ලේඛන රැසක් තියෙනවා කියලා සඳහන් කිරීමක් කරා. ඒත් එක්කම ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අත්අඩංගුවට ගැනීම වළක්වන්න හේතු වුණේ ජනාධිපතිතුමාගේ වැදගත් වීමක් කියලා මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කරා. ඒකට පිළිතුරු දෙමින් ඔහු කිව්වේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් එවපු ලිපිගොනු නැවත පරීක්ෂා කරලා තහවුරු කරලා ඊට පස්සේ නඩු පවරන්න කියලා තමා අගමැතිවරයාට උපදෙස් දුන්නා කියලා එතනදී ඔහු ප්‍රකාශ කරා. ඒත් එක්කම අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අසාමාන්‍ය විදියට ඉහළ යන්න ප්‍රධාන හේතුවක් වුණේ ආණ්ඩුවේ ඉන්න සමහරුන්ගේ ක්‍රියාකලාපය කියලා ඔහු සඳහන් කරා. ඒත් එක්කම මේ පාර මැතිවරණය පිළිබඳවත් යම් අදහස් දැක්වීමක් කරා. එක් එක් කොට්ටාසයේ ඡන්ද එම ස්ථානයේදීම ගණන් කරන්නේ නැතුව එක කොට්ටාසයක ඡන්ද එක තැනකට ගෙනහැල්ලා ඊට පස්සේ ගණන් කරන්න කියන ඉල්ලීම මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් තමන් කරලා තියෙනවා කියලා කිව්වා. ඒකට හේතුව මේ තියෙන තත්ත්වය අනුව ඒ ඡන්ද මධ්‍යස්ථානවලදීම ඡන්ද ගණන් කිරීමක් සිද්ධ කරෝතින් ඒක යම් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවක් දක්වා යන්න තියෙන ඉඩක් තියෙනවා. ඒ නිසා තැන තැන ගණන් කරන්නේ නැතුව එක ප්‍රදේශයක ඡන්ද එක තැනකට ගෙනල්ලා ගණන් කරන්න කියලා ඉල්ලීම තමා කරා කියලා ඔහු සඳහන් කළා. ඉතින් මෙවැනි අදහස් තමයි මාධ්‍ය ප්‍රධානීන් හමුවේ ජනාධිපතිතුමා ගෙනහැර දැක්වුවේ.
පළාත් පාලන මැතිවරණය හා සම්බන්ධව ශ්‍රී ලංකාවේ අනිකුත් පළාත් පාලන ආයතනවල ක්‍රියාකාරීත්වය, එතකොට එහි මූලිකත්වය අරගන්නා උද්දේශපාලන චරිත, සුළු පක්ෂ, මේ සම්බන්ධවත් අපි අවධානයට ලක් කළ යුතුයි. විශේෂයෙන්ම උතුරු නැගෙනහිර සහ මධ්‍යම කඳුකරය ආශ්‍රිත සුළු පක්ෂවල ක්‍රියාකාරීත්වය කොහොමදත් කියලා අපි විමසා බලනීම වටිනවා මෙහිදී. ඒ සම්බන්ධව කතා බහ කරද්දී අපිට විශාල වශයෙන් කැපී පෙනෙන සිදුවීම් විදිහට මොන වගේ දේවල්ද කතා බහ කරන්න පුළුවන් මනෝජ්?
ඔබේ මධ්‍යම කඳුකරය පිළිබඳව ප්‍රශ්නේ මතු කරපු නිසා අපි දැක්ක පෞද්ගල දවස්වල ඌව පළාතෙත් යම් සිදුවීමක් සිද්ධ වුණා. ඌව පළාතේ මහ ඇමතිවරයා අර විදුහල්පතිවරියක දන ගැස්වීමේ සිද්ධිය කියන කාරණේ පදනම් කරගෙන අධ්‍යාපන අමාත්‍යතුරෙන් ඉල්ලා අසුණා. ඒ වෙනුවට පත් කරේ සෙන්දිල් තොණ්ඩමන් මන්ත්‍රීවරයා, පළාත් අමාත්‍යවරයෙක් විදිහට පත් කරා. ඔහු ද්‍රවිඩ අධ්‍යාපන ඇමතිවරයා හැටියට සඳහන් කළේ. ඉතින් ඒ පත්වීම බාරගන්න දවසේ පළාත් සභා සංකීර්ණයේ යම් ගැටුමක් ඇති වුණා. ඔවුන්ගේ පක්ෂයේ ඉඳලා එක්සත් ජාතික පක්ෂයට ගිය මන්ත්‍රීවරයෙක් සමග ඒ පැමිණිලා හිටපු කණ්ඩායම කලහකාරී ලෙස ඇසිරීම වාර්තා වුණා. ඊට පස්සේ ඌ රෝහල් ගත කරා. නමුත් ඔහුටත් ආයෙමත් තිබුණු චෝදනා කීපයක් නිසා ඔහුව පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන වැඩබලන මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය මත ඔහු ඇපදීලා නිදහස් කරා. ඒ බදුල්ල දිස්ත්‍රික්කය හා සම්බන්ධව සිද්ධ වෙච්ච කාරණයක් සුළු පක්ෂ නියෝජනය විදිහට. ඊට පස්සේ උතුරු පළාත් සභාවේදී උතුරු පළාතේ සිංහල ජනාවාස ඇති කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන අමාත්‍ය සීබී විග්නේශ්වරන් මහත්මයා යම් විරෝධතාවයක් පළ කරලා තිබුණා. ඔහු කිව්වේ උතුරු පළාතේ තමන්ගේ බලය තහවුරු කරගන්න පහුගිය ආණ්ඩුවත් වර්තමාන ආණ්ඩුවත් සිංහල ජනාවාස ඇති කරමින් ඉන්නවා. පවතින ජනානුපාතයත් එක්ක මහමැතිවරණයකදී උතුරු පළාතෙන් මොකක් හරි දිස්ත්‍රික්කයකින් ඡන්ද 6000ක් 7000ක් ගත්තොත් යම් අපේක්ෂකයෙකුට පාර්ලිමේන්තුවට තේරීපත් වෙන්න පුළුවන් වාතාවරණයක් තියෙනවා. ඒ නිසා ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම උත්සාහ කරන්නේ උතුරු පළාතේ හැම දිස්ත්‍රික්කයකම ඒ වගේ ඡන්ද සංඛ්‍යාවක් තහවුරු කරලා උතුරු පළාතෙන් සිංහල මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට තෝරාපත් කරගන්න. ඒකට ප්‍රධාන අමාත්‍යවරයා යම් විරෝධතාවක් දක්වනවා කියලා සඳහන් කළා. දකුණේ පවුල් 12000ක් විතර දැනටමත් උතුරු ගෙනල්ලා පදිංචි කරලා තියෙනවා කියලා විග්නේශ්වරන් උතුරු පළාත් මහ ඇමතිවරයා සඳහන් කළා. ඒත් එක්කම අපි දැක්කා මුස්ලිම් ජනතාව මුලතිව් දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 10000ක පදිංචි කරන්න ඉඩම් අක්කර 1000ක් දෙන්න කියලා රිෂාඩ් බදිවුදීන් අමාත්‍යවරයා උතුරු පළාත් සභාවෙන් ඉල්ලීමක් කරලා තිබුණා. ඔහු ඒකට හේතු විදිහට සඳහන් කරලා තිබුණේ යුද්ධය තිබුණු කාලේ එල්ටීටී එක උතුරු පළාතෙන් පළවා හැරපු මුස්ලිම් ජනතාව ආයමත් පදිංචි කරන්න තමන් අපේක්ෂා කරනවා. ඒකට තමයි මේ ඉඩම් ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරේ. කොමනත් උතුරු පළාතේ ප්‍රධාන ඇමතිවරයා විග්නේශ්වරන් ඇමතිවරයා ඒ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරලා තිබුණා. ඒ අතර මුස්ලිම් කොංග්‍රසයේ පහුගිය දිනවල අපි දැක්ක යම් අභ්‍යන්තර ගැටුම් කිහිපයක් සිද්ධ වෙනවා. ඒ අනුව පහුගිය සතියේ මුස්ලිම් කොංග්‍රසයේ ජාතික සංවිධායක රෆීක් රාජබ්දීන් මන්ත්‍රීවරයා ඒ දුරෙන් ඉල්ලා අසුණා. ඒකට හේතුව විදිහට කියන්නේ සමාජ ජාල වෙබ් අඩවිවල ඔහු කරපු ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් නිසා රවුෆ් හකීම් ඇමතිවරයා කරපු කරුණු විමසීමකින් පස්සේ රාජද්දීන් මන්ත්‍රීවරයාව මේ දුරෙන් ඉල්ලාස් කරා කියලා. ඒ ඉල්ලාස් වීමට අදාළ ලිපියෙත් ඔහු සඳහන් කරලා තියෙන්නේ මේක පෞද්ගලික හේතුවක්, ඒ නිසා තමයි තමන් ඉල්ලාස් වෙන්නේ කියලා. කොමුණත් මාධ්‍යත් අභ්‍යන්තර දේශපාලන ආරංචිත් සඳහන් කළේ පක්ෂයේ තියෙන අභ්‍යන්තර අර්බුදයක් මේ ඉල්ලාස් වීමට හේතු වෙලා තියෙනවා කියලා. සුළු පක්ෂ සම්බන්ධයෙන්
ඔව්, ඒත් එක්කම මේ සුළු පක්ෂ සම්බන්ධව මේ මැතිවරණය හා සම්බන්ධ වන ක්‍රියාදාමයක් නෙවෙයි. නමුත් එක්තරා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා විසින් නගන ලද චෝදනාවක් පිළිබඳව ටිකක් වැඩිපුර අවධානයට ලක් වුණා. ඒ තමයි TNA හි මන්ත්‍රීන් යම් කිසිවූ අන්ලස් ලබා ගැනීමක්, යම් කිසිවූ මුදල් ලබා ගැනීමක් සිදු කරලා තියෙනවා කියලා රජය විසින් අරගෙන ආපු අයවැයට සහයෝගය ලබා දීම සඳහා කියලා. මේකත් ආන්දෝලනාත්මක කතාවක්. සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා කුමන පදනමක් මතද මෙවැනි චෝදනාවක් නගන්නේ? මොකද්ද ඔහු ඇත්තටම පුළුල් වශයෙන් මේ සම්බන්ධව සිදු කරපු ප්‍රකාශය මේ මාධ්‍ය සාකච්ඡාවේදී?
EBRLF පක්ෂේ නායකවරයා සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා ඔහු කිව්වේ 2018 අවුරුද්දේ අයවැයට පක්ෂව ඡන්දේ ලබා දෙන්න දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරුන් 15 දෙනෙක් රුපියල් කෝටි 2ක මුදලක් අල්ලස් විදිහට ලබාගෙන තියෙනවා. දෙමළ ජාතික සංධානයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 16 දෙනාගෙන් තමන්ගේ පක්ෂේ නියෝජනය කරන ශිවශක්ති ආනන්දන් මන්ත්‍රීවරයා හැර සිසු සියලු දෙනා මේ අල්ලස් මුදල ලබාගෙන තියෙනවා. මේ මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් ශිව ශක්ති ආනන්ද මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව හමුවේ අදහස් දක්වලා තියෙනවා. එහිදී මේ මුදල් උතුරු නැගෙනහිර සංවර්ධන කටයුතු වෙනුවෙන් ලබා ගත්තා කියලා ඉලංගේ තමිල් අරසු පක්ෂයේ නායක මාවේ සේනාධිරාජා මන්ත්‍රීවරයා ප්‍රකාශ කරලා තියෙනවා. ඒ ප්‍රකාශයෙන් පැහැදිලි වෙනවා අයවැය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කරන්න දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරු මුදල් ලබාගෙන තියෙනවා කියලා මේකෙන් ඔප්පු වෙනවා කියලා සුරේෂ් ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරයා මේ මාධ්‍ය හමුවේදී සඳහන් කරලා තියෙනවා. කොහොමනම් මේ මුදල් වලින් මොනවා හරි සංවර්ධන ව්‍යාපෘති කරලා තියෙනවා කියලා වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරුන්ට මේ වෙනකොට දන්වලා තියෙනවා. නමුත් එහෙම වාර්තා ඉදිරිපත් කරලත් නැහැ. කොහොම හරි මේකෙන් අවසානයේ පෙනී යන්නේ රුපියල් කෝටි දෙකක් අල්ලස් විදිහට අයවැයට පක්ෂව ඡන්ද දෙන්න ලබාගෙන තියෙනවා කියන කාරණේයි කියන දේ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් EPR ලෙස් නායකයා මේ මාධ්‍ය හමුවේදී කියලා තිබුණා.
නැවත නැවතත් හිසෝසමන ප්‍රශ්නයක් බවට මේ වෙනකොට සයිට මර්බුදේ පත්වෙලා තියෙනවා. කාලෙන් කාලයට මේක විවිධ දේශපාලන තීන්දු තීරණ හරහා මදක් තුනී වෙනවා, නැවත වතාවක් කරලියට එනවා. දැනුත් උද්ගත වෙලා තියෙන වෙන තත්වයක් සයිටම් අහෝසි කරනවා කියලා කිව්වට අහෝසි වෙන්නේ නැහැ කියන චෝදනාව යටතේ ශිෂ්‍ය සංගම් පාරට බැස්සා. අපි ඒ පිළිබඳව මාධ්‍ය හරහා දුටුවා, ශ්‍රී ලංකාවේ මාධ්‍ය හරහා දුටුවා. ඇත්තටම මේ සයිටම් සම්බන්ධව අහෝසි වෙලා කියන කාරණය මේට විරෝධතාව දක්වන පිරිස්වලට බැහැර කරන්නට නොහැකියාව ලැබිලා තියෙන හේතුන් මොනවද කියන කාරණාවත් විමසා බැලීම වටනවා. මොකද්ද මේ සම්බන්ධව තියෙන අලුත්ම තත්වය?
ඔදෙන්න සයිටම් අහෝසි කරනවා කියන ප්‍රකාශය හර්ෂද සිල්වා කමිටුව වෙනුවෙන් හර්ෂ සිල්වා නියෝජ්‍ය අමතිවරයා පහුගිය දිනවල ශිෂ්‍ය සංගම් එක්කම දෙමාපිය සංගම් වලට ප්‍රතිඥාවක් ලබා දීමෙන් පස්සේ තමයි සයිටම් ආරගලය නවත්වලා ශිෂ්‍යයින් පවා දේශන වලට ගියේ. පසුව කියුණා මේ සම්බන්ධයෙන් ආයතන දෙකක් ස්ථාපිත කරන්න ආණ්ඩුව නියෝජනය කරපුවා කියලා. කොමනක් සයිටම් අහෝසි කරලා ඊට පස්සේ පිහිටවන්න යන විකල්ප ආයතන දෙකට නීතිපතිවරයාගේ අනුමැතිය ලැබිලා තියෙනවා කියලා පහුගිය සතියේ රජය නිකුත් කරපු නිවේදනයේ සඳහන් වෙනවා. ඒ ආයතන දෙකෙන් පළවෙනි ආයතනය සයිටම් ආයතනයේ දැනට ඉගෙන ගන්න ළමයි වෙනුවෙන් පමණක් පිහිටවනවා. අනෙක් ආයතනයේ පිහිටවන්නේ රාජ්‍ය නොවන, ලාභ නොලබන, උපාධි ප්‍රදානය කිරීමේ බලය සහිත ආයතනයක් ලෙස ලබන අවුරුද්දේ ඉඳලා මේ වය මෙහෙයුම් කටයුතු ආරම්භ කරනවා කියලා රජය නිවේදනයක් නිකුත් කළා. මේකත් එක්ක තමයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයක් පහුගිය සිකුරාද පාරට බැස්සේ ඔවුන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ළඟින් ආරම්භ කරපු විරෝධතා පාගමන පස්වරු හතර විතර වෙද්දී කොළඹට ආවා. කොල්ලුපිටිය මංසන්ධියේදී පොලිස් මාර්ග බාධක දාලා මේ පෙළපාලි ඉදිරියට පැමිණීම අවහිර කරා. ඊට පස්සේ පොලිසියයි සරසවි සිසුරුවෙන් අතර උණුසුම් වචන හුවමාරුවක් සිද්ධ වුණා. එහිදී ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර කීපයකුත් එල්ල වුණා. ඒත් එක්කම අපි දැක්කා රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයක් කියලා තිබුණා. මේ ඉල්ලීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන ලබන 30 වෙනිදා, ඒ කියන්නේ හෙට දවසේ උදෑසන 8 ඉඳලා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කරනවා. තමන්ගේ ඉල්ලීම් කිහිපයක් තියෙනවා. ඒ ඉල්ලීම් වලට විසඳුම් ලබා දෙන්න ඉදිරි දවස් කිහිපයේදී හරි රජය අවධානයක් යොමු කරවතින් තමන් මේ වර්ජනය නවත්වනවා. නමුත් එහෙම අවධානයක් යොමු නොකරවතින් තමන් වර්ජනයට යනවා කියලා ඔවුන් සඳහන් කරන රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය. ඔවුන් ඉල්ලීම් වල ප්‍රධාන ඉල්ලීම තියෙන්නේ සයිටම් ගැටලුවට නිසි විසඳුමක් ලබා දෙන්න කියන එක. ඊට අමතරව අතිකාල දීමනා, මූලික වැටු, ප්‍රවාහන දීමනා, තීරුබදු සහිත වාහන, සංනිවේදන දීමනා අඩු කිරීම, දේශපාලන උවමනා මත සිදු කරන පත්වීම්, ඒත් එක්කම පර්යේෂණ දීමනා මේ කියන ගැටලු මුල් කරගෙන තමයි 30 වෙනිදා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකට යනවා. 30 වෙනිදා උදේ 8ට මේ වැඩ වර්ජනය ආරම්භ කරනවා කියලා රජය වෛද්‍ය සංගමය සඳහන් කළේ. ඒත් එක්කම තවත් ප්‍රධාන කාරණයක් පසුගිය සතියේ බොහෝ දිනකගේ අවධානය යමුණා. පහුගිය දවසේ වෛද්‍ය සභාව සඳහා සභිකයින් 4 දෙනෙක් තෝරාපත් කරගන්න ඡන්ද විමසීමක් පැවැත්වුණා. එහිදී වෛද්‍ය සභාවට තීරීපත් වුණු සභිකයින් 4 දෙනාම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජනය කරන අය වීම කැපී පෙනෙනවා. විශේෂයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදනිය, ඒත්කම වෛද්‍ය නලින්ද හේරා, වෛද්‍ය හැරිස් පතිරගේ, වෛද්‍ය නවීන්ද සොයිසා කියන අය මේ ඡන්දෙන් තීරීපත් වෙලා වෛද්‍ය සභාවට ගියා. ඔවුන් කිව්වේ වෛද්‍ය අධ්‍යාපනය සහ පුහුණුව පිළිබඳව අවම ප්‍රමිතීන් නිකුත් කරනවා කියලා ලබන සතියේ රජය නිවේදනය කරලා තියෙනවා. ඒ ඇතුළු සයිටම් ගැටලුව විසඳන්න තමන් වෛද්‍ය සභාව තුළ මැදි හත්වනවා කියලා ඔවුන් යම් ප්‍රකාශයක් සිද්ධ කළා.
ඔබට ස්තුතිය පළ කරමින් අපි එහෙමනම් අදට අපි ඔබට සමුදෙනවා. ලබන සතියේ ඔබ හමුවීමේ බලාපොරොත්තුවෙන් බොහොම ස්තුති මේ විස්තර විචාරය රැගෙන ආවට. එහෙමනම් ආයුබෝවන්, සඳ දහමුවෙමු.
ආයුබෝවන් ඔබ සුපිරි ලක්ෂණ.